අංක 6 පාර්ලිමේන්තු සාමාන්‍යයේගේ අංක 27 2 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් වනන්ද මන්ත්‍රීතුමා.
නන්දි ගෞරව පිරිදී සභානායකර අවර්களே அண்மை காலமாக நாட்டில் ஏற்பட்டுள்ள வறட்சி காரணமாக நாடளாவிய ரீதியில் சுமார் 150,000-க்கும் மேற்பட்ட குடும்பங்கள் பாதிக்கப்பட்டுள்ளதாகவும் வடக்கு கிழக்கு மாகாணங்களில் வாழ்ந்து வருகின்ற மக்களே மேற்படி வறட்சி காரணமாக மிக அதிகமாக பாதிக்கப்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. இதன் பிரகாரம் வடக்கு மாகாணத்தில் சுமார் 171,741 குடும்பங்களைச் சேர்ந்த 347,499 பேர் பாதிக்கப்பட்டுள்ளனர் என்றும், வடமாகாணத்தில் கிளிநொச்சி மாவட்டமே மிக அதிக பாதிப்புக்கு உள்ளாகியுள்ள மாவட்டம் என்றும், இங்கு சுமார் 33,165 குடும்பங்களை சேர்ந்த 109,735 பேர் வரையில் பாதிக்கப்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. அதே நேரம் கிழக்கு மாகாணத்தில் சுமார் 32,426 குடும்பங்களைச் சேர்ந்த 105,732 பேர் பாதிக்கப்பட்டுள்ளனர் என்றும், குருநாகல், புலனர்வு மற்றும் அனுராதபுரம் ஆகிய மாவட்டங்களில் சுமார் 10,000 குடும்பங்களைச் சேர்ந்த 40,000-க்கு மேற்பட்ட மக்கள் பாதிக்கப்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. மேற்படி விடயம் தொடர்பிலான பின்வரும் எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் துமிந்த கிருஷ்ணநாயக்க அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். இம்முறை வறட்சி காரணமாக பாதிக்கப்பட்டுள்ள அனைத்து மக்கள் தொடர்பிலும் அனர்த்த முகாமைத்துவ அமைச்சு இதுவரையில் எடுத்துள்ள நடவடிக்கைகள் என்ன? இதுவரையில் நிவாரணங்கள் ஏதாவது வழங்கப்பட்டுள்ளனவா? வழங்கப்பட்டுள்ளன எனில் என்னவென நிவாரணங்கள் எந்தெந்த மாவட்டங்களுக்கு வழங்கப்பட்டுள்ளன? குடிநீர் தட்டுப்பாடுகள் நிலவும் பகுதிகளுக்கு குடிநீர் கிடைக்கக்கூடிய இடங்களிலிருந்து குடிநீரை கொண்டு செல்வதற்கும் குடிநீரை தேக்கி வைப்பதற்கும் வசதியாக பவுசர்கள், நீர்த்தாங்கிகள் போன்றவற்றினை வழங்குவதற்கு தங்களது அமைச்சின் மூலமாக ஏற்பாடுகளை மேற்கொள்வதற்கு ஏதேனும் மானியங்கள் உள்ளனவா? இல்லையெனில் இதற்கென ஒரு விசேட திட்டத்தினை ஏற்படுத்த முடியுமா? வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் கடலை அன்றிய பகுதிகளில் உவர்நீர் உட்புகுந்து கிடைக்கக்கூடிய குறிப்பிட்ட அளவு நிலத்தடி நீரிலும் உவர்தன்மை கலந்திருப்பதால் உவர்நீர் தடுப்பானைகளை அமைப்பதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, என்னுடைய அந்த கேள்விக்கு கௌரவ அமைச்சர் இங்கு இல்லை போல். ரெண்டு கிழமை அவகாசம்.
ஆன்சர் டுமாரோ சார்.
டுமாரோ இஸ் சாட்டர்டே.
டுமாரோ மீன்ஸ் நெக்ஸ்ட் இன் பார்லிமெண்ட்ரி லாங்குவேஜ் நெக்ஸ்ட் டே.
ஓகே.
நெக்ஸ்ட் பார்லிமெண்ட் டே.
ஆர் ப்ளீஸ். பிரதான வட்டிக்குத்துவ கட்டியத்துவ ஆரம்பே யோஜனா ஐட்டம் நம்பர் 1 பார்லிமெண்ட் கரு சபாநாயகத்துமா.
I move item 1.
சபா வைக்கங்கது.
Aye.
Item number 2. சபாநாயகத்துமா.
Aye. I move item 2.
சபா வைக்கங்கது.
Aye.
Item number 3. கரு சபாநாயகத்துமா.
I move item 3, sir.
நியாயபத்ரி அங்க 32.
Item number 32, sir. 32.
கரு சபாநாயகத்துமா.
கிரகாதிபதி HMM காமினி விஜயசிங்க மகாதா வித கிபோன் லபன வெட்டுப்பா திபனா வடக்கிரீம் அஜித் பில்ஸ்பி அஜித் அஜித் பேரஸ்பி
கரு அஜித் பேர மந்த
கரு நியோஜ கதாநாயக சுமணி அப்பே ரஜய பலேட பத்தின அவஸ்தாவே புரந்துவாக் துண்ணா மேரட்டே சுவாதீன விகனன கொமிசமாக கத்திகண்ணுவாக்கே இசே விகனன கொமிசமாக கத்திகரான்னட ஹேத்துவுனே அப்பே ரட்டே பவத்தின ராஜ்ய விகரண கிரியாவளிய துல திபுணு சக்திய பிரமாணவத்துனே நெஹ ஏ விகரண கிரியாவளியே නිර්වද්‍ය භාවය සනාථ කරගන්න ඒ වගේම විගණන ක්‍රියාවලිය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය එහි නිගමන නිරීක්ෂණ සැබෑ ලෙසම යථාවත්ව ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය ශක්තිය තිබුණේ නැහැ. කියන හපන්න පුළුවන් වුණාට ඒ හපන්න අවශ්‍ය කරන දත් තිබුණේ නැහැ. ශක්තිය තිබුණේ නැහැ. එනිසා ජනතාවගේ අරමුදල් රාජ්‍ය අරමුදල් රාජ්‍ය ආයතන විගණනය කිරීම හරහා ඒ අඩුපාඩු ප්‍රතිපත්තිය පිළිබඳ අඩුපාඩු වංචා දූෂණ ඒ පිළිබඳව නිරීක්ෂණයක් කරාම ඒ නිරීක්ෂණයන් වලට වටිනාකමක් ලැබෙන බලවත් ශක්තිමත් ස්වාධීන ආයතනයක් අවශ්‍ය වුණා. එනිසා අපේ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ස්වාධීන විගණන කොමිසමක් පිහිටෙව. ඒ විගණන කොමිසමට අවශ්‍ය බලය දෙන්න විගණන කොමිසම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වුණා විගණන පනතක්. ඒ විගණන පනත ඉදිරිපත් කිරීමේදී ඒ පනතේ ඇති බලතල පිළිබඳව විශාල විවාදයක් තිබුණා. විශේෂයෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ අදහස් වටිනා අදහස් ඉදිරිපත් කළා මෙම පනත හා සම්බන්ධව. කාලයක් ගත වුණත් අපිට පුළුවන්කම ලැබුණා ඒ විගණන පනත සම්මත කරගන්න. අපි රජයක් හැටියට ආඩම්බර වෙනවා මේ රටේ ජනතාවගේ අරමුදල් පිළිබඳ වගකීම තහවුරු කරන ක්‍රියාවලියක් මේ රටේ යථාලෙසම ස්ථාපනය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා පාර්ලිමේන්තු පනතකින් සහතික කරලා පුරවැසියන්ගේ මුදල් වලට වටිනාකමක් ලබා දෙන්න හැකියාව ලැබීම ගැන ඒ ගෞරවය අපේ රජයට හිමි විය යුතුයි. රාජ්‍ය මූල්‍ය පාලනයේ ලෝකේ හොඳම රටවල් වලත් අඩුපාඩු සිද්ධ වෙනවා. සමහර රටවල් වල ඒ මූල්‍ය පාලනය පිළිබඳ ප්‍රතිපත්ති වල අඩුපාඩුකම් වෙනවා. තවත් අවස්ථාවල රාජ්‍ය මූල්‍ය පාලනය තුළ අකාර්යක්ෂමතාවය ඇති වෙනවා. තවත් අවස්ථාවල රාජ්‍ය මූල්‍ය පාලනය තුළ වංචා සහ දූෂණ ඇති වෙනවා. මේවා දියුණුම රටවලත් සංවර්ධනය වෙමින් පවතින රටවලත් අපි වගේ මධ්‍ය ආදායම ලබන රටවල් වලත් සිද්ධ වෙනවා. මේවා වළක්ව ගන්න කියන්නේ නිවැරදි ප්‍රතිපත්තිය හැකිතාක් දුරට සකස් කරගන්න කාර්යක්ෂමතාවය ඉහළ නංව ගන්න ඒ වගේම මූල්‍ය පාලනය තුළ වංචා සහ දූෂණ වළක්වා ගන්න අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දෙන රාජ්‍ය යාන්ත්‍රණය හඳුන්වා දීම ගැන අපි සතුටු වෙනවා. තවත් අපිට ඒ ගැන කළ යුතු බොහෝ දේ තිබෙනවා. කරුණ නියෝජ කතානායකතුමනි මේ රාජ්‍ය මූල්‍ය ගැන වග කියන ප්‍රධාන නිලධාරිය තමයි විගණකාධිපතිතුමා. විගණකාධිපතිතුමාගේ ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කිරීමේ ක්‍රමවේදය ඒ වගේම ඉවත් කිරීමේ ක්‍රමවේදය සහතික කළා තියෙනවා. එනිසා විගණකාධිපතිවරයෙකු පත් කිරීමේදී දක්ෂම සහ ස්වාධීන නිලධාරියෙක් පත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේ මේ ධූරයේ ස්වාධීන නිසා එම නිලධාරියාට තමන්ගේ පූර්ණ ධූර කාලය තමන්ගේ විශ්‍රාම යෑමතේ පූර්ණ ධූර කාලය කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය ආරක්ෂාව ලබලා දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුට වාගේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකුට වාගේ නීතිපතිවරයාට වාගේ විගණකාධිපතිවරයාටත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. මේක අවශ්‍ය දෙයක්. බය නැතුව ඒ කටයුතු කරන එක. අපි දැක්ක පහුගිය කාලේ විගණකාධිපතිවරයා තමන්ගේ ව්‍යවස්ථාපිත වගකීම් ඉෂ්ට කරන. විගණකාධිපතිවරයාගේ රාජකාරිය පිළිබඳ විවිධ මත විවිධ අයට තියෙන්න පුළුවන්. ඔහුගේ වෘත්තීමේ නිගමනයන් පිළිබඳ විවිධ මත තිබෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ ගිණුම්කරණය පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳ වාද විවාද තිබෙන නිසා මේ නිගමනයන් පිළිබඳ විවිධ අර්ථ නිරූපණ තිබෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව අපේ රටේ ඒ ශක්තිය තිබෙනවා කියලා මේ තිබෙන බාධක මැඩගෙන ඉදිරියට යන්න. විගණකාධිපති ධූරය සහ විගණන කොමිසම පිළිබඳ ප්‍රශ්නේදී ස්වාධීනත්වය විතරක් නෙමෙයි වැදගත් වන්නේ. ඒ ධූරය නිසිලෙස කරගෙන යන්නට අවශ්‍ය වන ප්‍රායෝගික වාතාවරණය සකස් වෙන්ට ඕන. එන් පළවෙනි දේ තමයි විගණකාධිපතිවරයාව ශක්තිමත් කරන්නට ඕනේ, ඔහුගේ තනතුර ශක්තිමත් කරන්නට ඕනේ, ඔහුට අවශ්‍ය පහසුකම් දෙන්නට ඕනේ, ඔහුට සාධාරණ වැටුපක් ලබා දෙන්නට ඕන. දැන් අද අපි අරන්ගෙන මේ යෝජනාවෙන් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විගණකාධිපතිවරයාගේ වැටුප් සහ දීමනා ශක්තිමත් කිරීම. සාධාරණ වැටුපක් රාජ්‍ය සේවයේ තිබෙන තලවලට ගැලපෙන වැටුපක් අපි ලබා දෙන්න කටයුතු කරමු. විගණකාධිපතිතුමාට අපි බලාපොරොත්තු වෙනවා 2015 නොවැම්බර් මාසේ 27 වෙනිදා සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේක 6/2006 SL4 වැටුප් පරිමාණයේ 8 වෙනි වැටුප් පියවරේ පිහිටවා වැටුප් ගෙවීම සහ තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට බලාපොරොත්තු වෙමු. ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේක 3/2016 2016/1 දින සිට වැටුප පරිවර්තනය කිරීමේදී SL4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේකයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමටත් එම වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමටත් අපි යෝජනා කළා තියෙනවා. ඒ වගේම විශේෂ කරුණක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේ මෙම ධූරයේ දරන MH ගාමිණී විජයසිංහ මහතාගේ අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, සේවා පළපුරුද්ද මෙන්ම පූර්ව සේවාවේ එතුමා ලැබූ වැටුපද විශේෂ අවධානයට ලක් කර ඒ මහතාට 2017/3/14 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණේ ප්‍රකාරව ඔහුට පමණක් පෞද්ගලික වනසේ විගණකාධිපති තනතුරට අදාළ වැටුප්පා දීමනාවලට අමතරව රුපියල් 50,000ක මාසික විශේෂ දීමනාවක් ලබා දීමට යෝජනා කළ තියෙනවා. මෙතන කලින් මේ යෝජනාව ඉදිරිපත් කළ පසුව ඉවත් කරගත්තේ මේ තුන්වෙනි කාරණය, මේ රුපියල් 50,000ක මේ අමතර දීමනාව පිළිබඳ කැබිනට් තීරණයේ තිබුණු ඒ කාරණා අන්තර්ගත කිරීම සඳහා, තුන් වෙන කාරණයක් නිසා නෙමෙයි. එනිසා අපි සතුටු වෙනවා වර්තමාන විගණකාධිපතිතුමා පමණක් නෙමෙයි එතුමගෙන් පසු මේ ධූරය දරන විගණකාධිපතිවරුන්ටත් ගෞරවාන්විත ප්‍රමාණවත් වැටුපක් ලබා ගැනීමට මෙම යෝජනාව හරහා ඉඩ සැලසෙනවා කියන කාරණය. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්වාධීනත්වය ඇති කරත් විගණකාධිපතිතුමාගේ වැටුප් සහ දීමනා වැඩි කළත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට තිබෙන කාලීන වගකීම් ඉටු කිරීමට නම් විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු තියෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභාවෙත්, ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර කාරක සභාවෙත් මේ සියල්ලකම තියෙන කටයුතුවල අපිට පේන දෙයක් තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන්නේ 90%කට වඩා සේවය කරන්නේ ගණකාධිකාරී වරුන් ලෙස වෘත්තීය සුසුකම් ලැබුවයි. නමුත් විගණනයේදී ගණකාධිකාරීවරුන්ගේ සේවය මූලිකව සැලකුවාට අද ලෝකයේ විවිධ මිනුම් දණු තිබෙනවා විගණනේ. උදාහරණයක් විදියට අද තිබෙනවා value for money. ඒ කියන්නේ රජයේ මුදල් වලට කරන ආයෝජනයට ප්‍රමාණවත් ඵලදායීතාවයක් තිබෙනවද කියන ප්‍රශ්නේ. දැන් මේ value for money ප්‍රශ්නේ ආවම එතන තියෙන ප්‍රතිපත්තිමය ප්‍රශ්නේ. එතන තියෙන විද්‍යාත්මක දැනුම හෝ වෙනත් තාක්ෂණික දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මෙවැනි නැත්නම් ආර්ථික විද්‍යා මූලධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. දැන් එවැනි අවස්ථාවක ගිනුම්කරණය පිළිබඳ විශේෂඥතාවයක් සහ වෘත්තික භාවයක් තිබූ පමණකින් මේ රාජකාරී නිවැරදිව ඉටු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණේ අපිට අවස්ථා ගණනාවක පෙනී ගිහිලා තියෙනවා. එනිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව අලුත් තත්වයකට පත් වෙලා කොමිසමක් බවට පත් වෙලා ශක්තිමත් වෙන මේ මොහොතේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්, කියන්නේ ආචාර්ය උපාධියක්වත් අඩු ගන්න තියෙන්න අවශ්‍ය. ඒ වගේම ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥ සුසුකම් තිබෙනයි. ඒ වගේම වෙනත් විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ සුසුකම් තිබෙනයි. පූර්ණ කාලීනව බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මේවා නොකළොත් මේ නිගමනවලට පැමිණීමේදී විශේෂයෙන්ම ඒ යම් යම් විශේෂඥ භාවයක් අවශ්‍ය වන ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිමය කාරණාවල වලට නිගමනවලට පැමිණීමේදී දෝෂ මතුවන්නට පුළුවන්. විශේෂයෙන්ම අලුත් විගණන පනත අනුව රජයේ සේවකයන් වෙත විශාල බරක් පැටවෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තත්ත්වය නිසා. එනිසා මම යෝජනා කරන්න කැමති අපේ මේ විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ ඉදිරි පියවරක් හැටියට මෙම වෙනත් වෘත්තීන් වල විශේෂඥයන්ගේ සහාය ලබා දීම ගැන. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි, අපේ රටේ මේ රාජ්‍ය පාලනය පිළිබඳ යහපාලන මූලධර්ම මහපොළුවේ ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ නැති විප්ලවයක් මවන්නට, නැති විප්ලව ඇති කරන්නට, නැති ප්‍රශ්න ඇති කරලා මහපොළොවේ අලුත් ගැටලු නිර්මාණය කරන්නට විවිධ උත්සාහයන් ගන්න. අපි දැක්ක ගිය බදාද මහා ජන ගඟක් කොළඹට ගෙනැල්ලා පොලිසිය සමග හමුදාව සමග ගැටුම් ඇති කරලා, නීතියක් නැති තත්ත්වයක් කොළඹ නගරය ඇති කරලා, ජීවිත කීපයක් බිලි අරගෙන ඒ ලේවලින් බලය ලබන්නට, ඒ වගේම රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයේ සංචාර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයේ කොළඹ නගරේ අනාරක්ෂිතත්වයක් නිර්මාණය කරලා මේ රටේ ආර්ථිකය කඩා හියලවන්නට දැවැන්ත උත්සාහයක් ගත්තා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ පොලිසියට, හමුදාවට, ඒ වගේම බුද්ධි අංශවලට ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරලා අපේ රට තුළ ඇතිවිය හැකිව තිබූ ලේවැගිරීමක් වළක්වා ගන්නට කටයුතු කිරීම ගැන. මොකද මේ ව්‍යාජ ප්‍රශ්න මවන උද්ඝෝෂකයන්ට අවශ්‍ය වුණේ ලේ, මලමිනි, ආර්ථිකය කඩාහියලුවන්. හැබැයි අපේ රජය සමත් වුණා, අපේ රජයේ දක්ෂ නිලධාරීන් සමත් වුණා ඒ විනාශය වළක්ව ගන්න. ඒ බදාදා සිදුවන සිදුවීම දිහා බලලා ඒට ඒ අසාර්ථකත්වය දැකලා හිනාවෙන අතරේ, සන්තෝෂ වෙන අතරේ, උපහාසය ලක්කන අතරේ මම කැමති මේ විනාශය වළක්ව ගන්න ප්‍රඥාවන්ත ලෙස කටයුතු කරපු පොලිස් දෙපාර්තමේන්තුවට, ආරක්ෂක හමුදාවන්ට සහ ඒ බුද්ධි අංශවලට මගේ සතුට පළ කරන්න, මගේ ස්තුතිය පළ කරන්න. මොකද එවැනි දක්ෂ ප්‍රඥාවන්ත රජයේ සේවකයන් අවශ්‍යයි රටේ ඉදිරි ගමනට. ඒක මේ පක්ෂ දේශපාලන පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එනිසා අපේ රටේ අනාගතය පිළිබඳ වගකීම මේ රාජ්‍යංශයට පැවරෙනවා. අපේ රජය විශ්වාස කරනවා මේ රටේ නීතිය සාමය ආරක්ෂා කිරීම ගැන. අපි විශ්වාස කරනවා විගණන කොමිෂම ශක්තිමත් කරලා ඒ හරහා දූෂණ අල්ලස පිළිබඳ සොයා බැලීම් කරලා ඒ හරහා ඒ සොයා ගන්නා කරුණු මත මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න, අපේ රටේ විශේෂ අධිකරණ ක්‍රියාත්මක කරන්න. ඒ අධිකරණ ක්‍රියාත්මක වන්නේ කැලේ නීතිර නෙමෙයි, අපරාධ නඩුදහන් සංග්‍රහය අනුව, සාක්ෂි ආඥා පනත අනුව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මේ ශක්තිමත් ස්වාධීන අධිකරණ හරහා ඉක්මනින් යුක්තිය පසඳරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි, අපි තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. අපේ රටේ මේ යුක්තිය පිළිබඳ, යුක්තිය ඉටුවීම පිළිබඳ රටේ පුරවැසිය තුළ විශාල කම්පාවක්, සැකයක් තියෙනවා. සමාජ සාධාරණත්වය සිදුවෙන්නේ නැහැ කියලා ඔවුන් තුළ හැඟීමක් තිබෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුව රටේ පුරවැසිය වෙනුවෙන් කළ යුතු වගකීම ඉෂ්ට කරන්නේ නැහැ කියලා පොදු හැඟීමක්. UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, JVP වෙන්න පුළුවන්, ද්‍රවිඩ සන්ධාන වෙන්න පුළුවන්, ඔවුන් පක්ෂයකට බැඳිලා නැති වෙන්න පුළුවන්. ඔවුන්ගේ ඡන්දය මොන පක්ෂයකට දුන්නා මේ රට තුළ සමාජ සාධාරණත්වය පිළිබඳ, සෝෂල් ජස්ටිස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රටේ පුරවැසියෝ තමන්ගේ බදු ඍජුව සහ වක්‍රව රජයට ගෙවන, රජයේ බැඳිලා ඉන්නවා පුරවැසියෝ ආරක්ෂා කරන්න. හැබැයි අද සමාජය තුළ සමාජ සාධාරණත්වය පිළිබඳ ලොකු සැක සංකා තියෙනවා. ඒක නිසා තමයි මිනිස්සු පළාත් සභාවට රුපියල් 106,000,000 වියදම් කරලා පුටුවක් ගේනකොට ඒ ගැන කෝපයට පත් වෙන්නේ. ඒක නිසා තමයි අපේ රටේ පුරවැසියෝ පාර්ලිමේන්තුවේ කටයුතු ඝනපූර්ණේ නොමැතිව අඩාල වෙනකොට කේන්ති ගන්න. ඒක නිසා තමයි අපේ රටේ පුරවැසියෝ මේ රටේ අධිකරණවල නඩු කටයුතු ප්‍රමාද වෙනකොට, යුක්තියක් ඉටු නොවන බව පේනකොට ඒ පිළිබඳව දැඩි ලෙස කම්පා වෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, මේ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නය පක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මීට වඩා ගැඹුරට යන්නට ඕනේ. අපේ රටේ අපිට පේන මෑත ඉතිහාසය තුළ අපේ රටේ ලේවැගිරීම් විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒවා මේ ප්‍රධාන පක්ෂ තමන්ගේ නායකයෝ විසින් බස්වලින් සෙනඟෙලල්ල ගන්න විප්ලව නෙමෙයි. මේ මහපොළොවේ ලක්ෂ ගාණක් මිනිස්සු මැරුණා. මේ රටට දරන්න බැරි තරම් ජීවිත ගාණක් මේ මහපොළොවේ අපිට අහිමි වුණා. ඒවෙන් ඒ ඒ ගැන මේ රට අතහැරලා බුද්ධිමත්ම මිනිසු මේ රට දාලා ගියා. එනිසා මේ රට තුල අපේ බුද්ධිමතුන් රඳව ගන්න, මේ රට සාධාරණ රටක් බවට සමාජය ඉස්සරහා ඔප්පු කරන්න, මේ රටේ තරුණ බුද්ධිමත් මිනිසුන්ට මේ රට තුල කටයුතු කරන්න අවශ්‍ය වාතාවරණය අපි සකස් කරන්න ඕන. ඒක වැදගත් පියවරක්. මේ රාජ්‍ය විගණනය පිළිබඳ ඒ වගවීම accountability තහවුරු කරන ක්‍රියාවලියන් ශක්තිමත් කිරීම අද අපි කරන්නේ ඒ එක පියවරක්. හැබැයි නියුජ කතානායකතුමනි, දේශපාලනඥ විදිහට රජයේ හැටියට අපිට මීට වඩා වගකීමක් තියෙනවා. මේ ප්‍රශ්න දිහා ගැඹුරට බලලා ඡන්දේ දිනන්නේ කවුද, ඡන්දේ පරදින්නේ කවුද කියන කාරණේ නෙමෙයි, පුරවැසියා දිනන වැඩ පිළිවෙලකට එකතු වෙන්න අපිට යුතුයකමක් තියෙනවා කියන කාරණේ මතක් කිරීම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු විමල් රත්නායක මහත්මයා, ඔබට විනාඩි 10ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විගණකාධිපතිතුමාගේ ඔහුට නිසි වැටුප් තලයේ පිහිටවීමට අදාළව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ජනතා මිතු ප්‍රමුණේ සහය පළ කරනු ලබනවා. ඔබතුමා දන්නවා මේ ණය පුස්තකයෙන් සභානායකතුමා මේ ඉවත් කරගන්නා ලද අවස්ථාවේදීත් අපි මේ ප්‍රශ්නය මතු කළා. මොකද විගණකාධිපති දෙපාර්තමේන්තුවත් විගණකාධිපතිවරයාගේ රට වෙනුවෙන් කරන ලද වගකීම් මේ ආණ්ඩුවට තීරණාත්මක ගැටලු ඇති කරා, මේ ආණ්ඩුවේට සම්බන්ධ නිලධාරීන් සහ දේශපාලනඥ විසින් කරන ලද මූල්‍ය දූෂණ සම්බන්ධ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හෙළිදරව් කිරීම නිසා. කෙසේ වුවත් නැවත වතාවක් එතුමා SL4 කියන ඒ ශ්‍රේණියේ පිහිටවල එතුමාට අදාළ කරන දීමනා වසර ගණනාවක් ගැනීමට අවුරුදු 3කට ආසන කාලයක් ප්‍රමාද වී තිබෙන ඒවා ලබා දීමට මේ යෝජනාව ඉදිරිපත් කිරීම අපි දකිනවා රටේ විගණන ක්‍රියාවලියට යම් ශක්තියක් ලැබෙනවා ඇති කියලා. මොකද ඒක විජේසිංහ මහතාට පමණක් නෙමෙයි, එතුමාගෙන් පසු වෙන්න තිබෙන විගණකාධිපතිවරුන්ටත් බලපාන කරුණක් නිසා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමා දන්නවා මේ හොඳ දේවල් ඔක්කොම එක්ක වෙන්නෙම නැහැ, නැත්තම් ගොඩක් ප්‍රමාද වෙනවා, නැත්තම් ඒවයි තියෙන හරය දියාරු කරනවා. ඔබතුමා දන්නවා ජාතික විගණන කොමිසම් පනත ගේන්න තිබුණේ මේ ආණ්ඩුව බලට පත්වලා දින 100 ඇතුලේ. ඒක ගෙනාවේ නැහැ. ඒක ඇත්ති තරම් ප්‍රමාද කළා ඒ ගේන්න තිබිච්ච එකේ තම් ප්‍රමාණ කර ශක්තිය අඩු කළා තමයි අවසානයේ මේක ගෙනල්ලා. අවසානයේ ගෙනාපෙක හොඳ වුණාට මේවා ඒ ජනතාවගේ ජනවරමේ ඒ හැඟීම තියෙන වෙලාවේ, නිලධාරීන්ගේ ජවය උනන්දුව තියෙන වෙලාවේ, පාලනයක් මාරුණාට පස්සේ මිනිස්සු තුළ තියෙන විශ්වාසය තිබෙන වෙලාවේ ගෙනාවා නම් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒවට අදාළ කරන සංස්කෘතියත් වැඩපිළිවෙලත් ඒක ව්‍යාප්ත වෙන්නේ. අද ඔබතුමා දන්නවා අද මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය දූෂණය කරපු තනි මූල්‍ය දූෂණය කරපු පාලනය බවට පත්වලා තිබෙනවා. ඒ මූල්‍ය දූෂණය ආරක්ෂා කරපු ආණ්ඩුව බවට පත්වලා තිබෙනවා. මීට කලින් ආණ්ඩුව හැම එකක්ම දූෂණ වංචා කළා තිබෙනවා. නමුත් තනි ගත්තට පස්සේ විශාලම මූල දූෂණේ මහ බැංකුව සම්බන්ධ කරගත්ත දූෂණ සම්බන්ධ ආණ්ඩුව බවට පත් වී තිබේ. එහිදී ඒ දූෂිතයන් ආරක්ෂා කිරීම පිළිබඳ මේ රටේ අග්‍රාමාත්‍රට ඍජු චෝදනා තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව කටයුතු කරපු කාරක සභාවලට වෙච්ච බාධා තිබෙනවා. ඒ නිසා වෙන දේ තමයි ගරු නියෝජ කතානායකතුමනි, දැන් මේ කොමිෂන් සභාව ස්ථාපිත කිරීම, මේ පනත ඉදිරිපත් කිරීම, මෙතුමාගේ වැටුප් වැඩි කිරීම හොඳ වුණාට ඒක හරහා ශ්‍රී ලංකාවට ලැබිය හැකි වෙ තිබිච්ච ඒ ජවය එන්නේ නැහැ. දැන් නිකන් අර ඔබතුමා දන්න යමක් විය යුතු වෙලාවක් තිබෙනවා. මම මේක මේ පහළට දානව නෙමෙයි, නමුත් ඔබතුමාට මම කියන අදහස තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. මේක ආයුතු වෙලාවේ නෙමෙයි ආවිල්ලා තිබෙන්නේ, දැන් නිකන් අර කරන්නම් වාලි කරන තත්ත්වය තමයි පත්ලා තිබෙන්නේ. ඒ අතරේ මා මේකත් එක්කම කරුණු කීපයක් ඊට ඉක්මනින් මතු කරන්න කැමති වෙලාව ප්‍රශ්න නිසා. එකක් තමයි ඊටම කනගාටු වෙනවා, විශේෂයෙන්ම ඊයේ මේ පාර්ලිමේන්තුව විනාඩි 13කින් කල්ති යන සිද්ධ වුණා. මගේ දැනීම හැටියට මම ඇත්තටම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුව අපි එක එක ගණන් අහනවා පත්‍රවලින්. මේ පාර්ලිමේන්තුව රැස් වෙන දවසකට යන වියදම කොච්චරද කියලා රටේ ජනතාවට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කියන්න. මේකට පොලිස් නිලධාරීන් දහස් ගණනක් ගෙන්වන සභාව තියෙන දවසට නිලධාරීන් දහස් ගණනක් එනවා. එහෙම තිබේදී තමයි ඊයේ පාර්ලිමේන්තුව කල් තබන්නේ. તો ජනතාංශයේ මන්ත්‍රීවරු විදියට අපි 6 දෙනාගෙන් 4 දෙනෙක් මේ සභාවේ රැඳී සිටියා. ආණ්ඩු පක්ෂ මගේ දැනීමට මන්ත්‍රු ඉතාම සුළු ප්‍රමාණයක් හිටියේ. ඒ නිසා කාටවත් වගකීමක් තිබුණේ නැහැ. ඇත්ත නමුත් විශාල වශයෙන් මේ පාර්ලිමේන්තුව විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවට කරන මුදල් නාසිය මහ විශාල බරක් ලා දෙන මං මේ අලුත් වැටුප්තලයට ආපු එකත් එක්කම කොමිස් මං ඉල්ලා සිටිනවා එතුමා අතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තුවේ දිනක සැසිවාරයක යන වියදම ගැන රටට හෙළිදරව් කරන්න කියලා. දෙක තමයි ගරු කතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පැහැදිලි දකින දේ තමයි මට පැහැදිලි නෑ මේ විගණන කොමිසමෙන් මේ බලතල ලැබිලා තියෙන්නේ කෙසේද කියලා ඔබතුමා දන්නව අපිට හැම විටම සිද්ධ වී තිබෙන්නේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න. ඒක හම්බන්තොට වරාය වුණත් ඊළඟ ඒකට මත්තල ගුවන්තුරුඵල වුණත් මේ ආණ්ඩුවෙන් කරන ව්‍යාපෘති වුණත් මොක වුණත් ඒවයි හොරකම් කළා නාසි කළා අධික වේදම් කරාට පස්සේ තමයි විගණනය කරන්න වෙන්නේ. ඒ නිසා අපේ මුල් කාලින යෝජනාවක් තිබුණා අඩුම ගානේ මම දන්න හැම ව්‍යාපෘතියක් මෙහෙම කරන්න බෑ අඩුම ගානේ මිලියන් 50කට වැඩි නැත්නම් මිලියන 100කට වැඩි කැබිනට් අනුමැතිය ලැබිච්ච ව්‍යාපෘති වලට ඒවා ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒවායේ ව්‍යාපෘති සංකල්පය ඒ ව්‍යාපෘතියේ සැලැස්ම ඒකේ අර value for money කියන මුදලට අදාළ වටිනාකම ලැබෙනවාද කියන එක පිළිබඳව පූර්ණ විගණනයක් කරන්න ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර විගණනයක් කරන්න කොන්ත්‍රාත්කරුවන්ට එක පැවරීමට පෙර විගණනයක් කරන්න බලය විගණන කොමිසමට ලැබිය යුතු වෙනවා. එසේ නැතිව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් කිසිම තේරුමක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඊට පස්සේ එන්නේ ඒවා දූෂණ වංචා පැත්තට ඒ දූෂණ වංචා වට අදාළ පරීක්ෂණ කරලා ඒ දූෂිතයන්ගෙන් මුදල් ලෑ කිරීම අපේ රටේ තාම වෙලා නැහැ. දූෂිතයෝ බය වෙලා ගිහිල්ලා මුදල් බඳින ඒවා තිබෙනවා. උසාවියකින් මුදල් අරගෙන දීලා නැහැ. ඒ නිසා ඒ පරීක්ෂණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ එකයි මහා පරිමාණ වංචා දූෂ මේ 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 මහා පරිමාණ ව්‍යාපෘති වලදී ආරම්භ කිරීමට පෙර ඒව විගණනය කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඊට පස්සේ තමයි මේ ආණ්ඩුව කෝ බජට් ඔෆිස් එකක් පටන් ගන්නවා. මුදල් කාරක සභාවේ මම සුමන්දිරන් මහත්තුමා සහ කාරක සභිකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මුදල් කාරක සභාවේ කරුණු නියෝජ්‍ය කතානායකතුමනි සුවිශේෂී කරුණු ගණනාවක් අපි හිතන ඉදිරියේදී හෙළදරව් වෙයි කියලා. මම කරුණු කියන්නේ නැහැ. අපිට ඉතා පැහැදිලිව පේන දෙයක් තමයි ඉදිරිපත් කරන අයවැයත් ඉදිරිපත් කරන සැලසුමුත් වෙන දේ අතර ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආලෝක වර්ෂයක විතර පරතරයක් තිබෙනවා. ආලෝක වර්ෂයක විතර පරතරයක් තිබෙනවා. කියන්නේ කතරගම යනවා කියලා යන්නේ සමහරට පුත්තලම සම්පූර්ණ වෙනසක් තිබෙනවා. ඒ නිසා බජට් ඔෆිස් එකක් ආරම්භ කරනවා කියලා ඡන්ද ගත්තා. හැබැයි බජට් ඔෆිස් එක තාම නැහැ. ඒවා නිකන් අග්‍රාමාත්‍යතුමාගේ මේ අර සුන්දර කතා විතරයි. එතුම විනෝදාංශයක් වශයෙන් කියන කතා විතරයි. ඒවා කරලා නැහැ අවුරුදු 3-4කට පස්සේ. ඊළඟ දේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ උත්සව වියදම් කියන එක. ඔබතුමා දන්නවා විගණකාධිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් අපි දකිනවා අද රටේ දවන්ත ප්‍රශ්නයක් ලා තිබෙන මේ උත්සව වියදම් සහ උත්සව වලට කරන්නා වූ වියදම් විගණනය කිරීමේ තිබෙන දුෂ්කරතාවය. මොකද ජනාධිපතිවරයා යන උත්සවයක අග්‍රාමාත්‍යවරයා යන උත්සවයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි වියදම් සිදුවන්නේ ආයතන අතිවිශාල ප්‍රමාණයක. විශේෂයෙන්ම පොලිසියෙන් සහ හමුදාවෙන් යන වියදම් ප්‍රමාණය ගණනය කරන්න බෑ. ඊට අමතරව යන මහ විශාල වියදම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ නාස්තිකාර ලෙසම ඔබතුමා දන්නවා මේ අපිට දැන් පැහැදිලි පත්‍රවල වාර්තා කළාද ජනාධිපතිවරයාගේ දියණියට අයත් ප්‍රචාරක සමාගම් තිබෙනවා. ඒතර ඒ ප්‍රචාරක සමාගම් වලින් තමයි ජනාධිපතිතුමා උත්සව වලින් වැඩි ප්‍රමාණයක් සංවිධානය වෙන කියලා තමයි පුවත්පත් වාර්තා කරන්නේ. පුවත්පත් පනවන්නේ අපිටත් ඒ ගැන අදහසක් තිබෙනවා. ඒ නිසා අපි දන්නා අග්‍රාමාත්‍යවරයාගෙත් එහෙම තිබෙනවාද කියලා. පවුලේ නොවෙන්න පුළුවන්. එතුමාගේ මිතුරන්ගේ එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රචාරක වියදම් අතිවිශාල. මා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා ඊයේ නෙමෙයි පෙරේදා ජනාධිපතිවරයාගේ මොරගහකන්ද ජලාශය හතර වතාවක් විවෘත කිරීම පිළිබඳ විගණනයක් කළ යුතුයි. හතර වතාවක් මොරගහකන්ද විවෘත කළා තිබෙනවා. මං ඊයේ කිව්වා. එතකොට ඒ උත්සව වියදම් වලට යන වියදම් කොහෙන්ද විගණනය වෙන්නේ? දැන් බලන්න අද ඔබතුමාලගේ ගම් පෙරළිය මගේ දැනීම හැටියට බිලියන් 10ක් වෙන් කළා තිබෙනවා ගම් පෙරළියේ ප්‍රචාරක වියදම් වලට. අදත් පරිපූර්ණ කැස්සමේන්තුවක ඉදිරිපත් කරන නියෝජ්‍ය කතානායකතුමනි. මොකටද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළියේ සමාරම්භ උත්සවයට අදාළ වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැපයීම මිලියනයක්. මේ අතිරේක ප්‍රතිපාදන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්ත ප්‍රතිපාදනයේ මිලියනය නෙමෙයි. එතකොට ඔබතුමාලා අපි දන්නවා ප්‍රචාරයක් අවශ්‍ය. දැන් අල්ලන්න එපා ප්‍රචාරයක් එපා කියලා. නෑ මගේ වෙලාව ගන්න එපා. මට වෙලාව නෑ දෙන්න සභානායකතුමාට.
විනාඩියක් තියෙන්නේ.
ඔව් ඒක තමයි. විනාඩියක් තියෙන්නේ සභානායකතුමා. මම මේ කියන්නේ ප්‍රචාරය කරන්න එපා කියලා නෙමෙයි. එතනින් අල්ලන්න එපා. එතනින් අල්ලන්න එපා. ඒකට නැගිටේ. මං කියන්නේ එහෙම නෙමෙයි. නමුත් අපිට රටක් වශයෙන් දරන්න පුළුවන් වියදම් තිබෙනවා. හැබැයි මේවට කිසිම ගයිඩ්ලයින් එකක් කිසිම සීමාවක් විගණනයක් නැහැ. මං ඒ නිසා ජන විගණකාධිපතිතුමා ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ රටේ දැවැන්ත රාජ්‍ය උත්සව 10ක් 15ක් පහුගිය අවුරුදු 5 10 අරගෙන මේ රටට කියන්න මේ රටේ ජනතාවට කොපමණ අනවශ්‍ය වේදම කරනවද කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පිළිගන්නවා මම අජිත් පෙරේරා ඇමතිතුමා ඉදිරිපත් කළ අදහස විගණන දෙපාර්තමේන්තු විගණන කොමිසම මේ පරිපාලන සේවයේ සහ ඔඩිටින් මොනවාද කොමර්ස් ඇකවුන්ටින් ජොබ් එකක් පමණක් නෙමෙයි අද ලොකුම හොරකම් වෙන්නේ ටෙක්නිකල් කමිටිස් වල සෞඛ්‍ය ඇමතිතුමා හිටියා ඒකේ ලොකුම හොරකම් සිද්ධ වෙන්නේ හැම ආණ්ඩුවකම මොකෙන්ද ඒ ටෙක්නිකල් ඉවලුෂන් කමිටිස් වල අපිට තේරෙන්නේ නැහැ මේ MRI මැෂින් එක හොඳ RM MRI මැෂින් එකද කියන්නේ කවුන්ටන්සි කරපු කෙනට තේරෙන්නේ නැහැ ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් එකක් බලන්න තේරෙන්නේ නැහැ චාටර්ඩ් ඇකවුන්ටන් කෙනෙක්ට ඒ නිසා මේ ආදාහනග්‍රාහි පරණ අදහස වෙනස් කරලා කරුණා කරලා මේ ඔඩිට් කමිෂන් එක ඔඩිට් දෙපාර්තමේන්තුව කරුණා කළා ඉංජිනේරු වෛද්‍ය සෞඛ්‍ය හැම තාක්ෂණික සේවාවන් වල පුරවන්න ඕන සිංගප්පූරුව වගේ දූෂණ අඩුයි කියලා සලකන රටවල් වල හොංකොං වගේ නගරවල ගොඩක් රටවල් වල විගණකාධිපති දෙපාර්තමේන්තුව CAS පාස් කට්ටියගේ කොමර්ස් කරපු අයගේ බූදලයක් කළා නේක මොඩ අදහසක් ඒක හිතන්නවත් බෑ ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මම එතුමාගේ අදහස ඉදිරිපත් පිළිගන්නවා ඒ වගේම අපි ඉල්ලා හිටනවා කොමිසමෙන් සහ ආණ්ඩුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ උගත් වෘත්තිමය සුස්කන් තිබෙන වෙනත් ක්ෂේත්‍රවල පළපුරුද්ද තියෙන මම නම් කියන්නේ හමුදා බුද්ධියංශයේ විශ්‍රාම ගියපාවා ගන්න ඕනි කියලා
අවසන් කරන්න
මම ඒ එවැනි මොකද මේ සමහර ඒවා ගත්තොත් එහෙම ඉන්වෙස්ටිගේෂන් නොලෙජ් එකක් තියෙන්න ඕන කරු නියෝජ කතා නැහැ කිව්වොත් පොලිසියේ CID එකේ හිටපු උසස් වැදගත් නිලධාරීන් ගන්න ඕන මේවට. එහෙම නැතුව මේ මහා පරිමාණ හොරකම් අල්ලන්න බෑ. ඒ වගේම මා ඉල්ලා සිටිනවා මේ මට විනාඩියක් දෙන්න කරු සභාපතිතුමනි විශේෂම විගණකාධිපති දෙපාර්තමේන්තුව ඔක්කොම ශක්තිමත් කරන එක හොඳයි. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වය දෙන එකත් හොඳයි. ඒ වගේම මම වක්ෂීම කියනවා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙත් ඉහළ මට ලොකුට තොරතුරු ලැබිලා නැහැ. නමුත් මැද මට්ටමේ දූෂිත නිලධාරීන් ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම වයඹ පළාතේ මාර්ග සංවර්ධනය ඇතුලේ කරන කෝටි දස කෝටි ගණන් ලක්ෂ කෝටි ගණන් කරන මහා දවන්ත වංචාවන් පිළිබඳව මම පැමිණිලි කරා විගණකාධිපති දෙපාර්තමේන්තුවට. මම පැමිණිලි කරා. ඒ පැමිණිල්ලට දායක වුණේ ඒ ප්‍රදේශයේම ඉන්න මේ වංචාවට විරුද්ධව පුද්ගලයන්. අද වෙලා තියෙන මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි? හොරකම අල්ලන්න කියලා පැමිණිලි කරපු වයඹ පළාතේ සමහර පුද්ගලයන්ට සමහර සමාගම් වලට විරුද්ධව විගණක අධිපති පාර්තමේන්තුවේ වයඹ පළාතේ ඉන්න දූෂිත පුද්ගලයන් අද ඒ පැමිණිල්ල කරපු වැඩ විරුද්ධව දඩයන් කරනවා. ඒ නිසා විජේසිංහ මැතිතුමන් අපි ඉල්ලා සිටිනවා වහාම ඔබතුමාගේ දෙපාර්තමේන්තුවට තියෙන දූෂිත නිලධාරීන් සිලිදරව් කරන්න ඕන. එහෙම නැතිනම් විගණනේ බිඳ වැටෙනවා. ඒ සඳහා සම්බන්ධව කියමින් මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
ගරු බන්දුන ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි. සභානායකතුමා ගරු සභානායකතුමා
මගේ වෙලාවෙන් එහෙම අඩු කරන්න එපා.
නෑ
සම්බන්ධයෙන් මෙතුමා ප්‍රකාශයක් කෙරුවා බංගල සමරි ඇමතිතුමා අපිට පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ගම්පිරළියේ වැඩසටහනට 75%ක දායකත්වයක් ලැබෙනවා පෞද්ගලික අංශයෙන් කියලා.
හරි
25%
බොහොම සෝදි.
අද ප්‍රයිවට් සෙක්ටර්
ගරු මන්ත්‍රීතුමා නෑ මේක දිගින් දිගට යන්න පුළුවන් කමක් නෑ. ගරු බඳුරු ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ රටේ විගණන කොමිසමක් ඇති කිරීම පිළිබඳවත් ඒ විගණකාධිපතිතුමාගේ වැටු මීට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ වර්ධනය වීම පිළිබඳ කිසිදු විරුද්ධතාවයක් නොදක්වන අතර වෘත්තිමය වට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටු පිළිබඳ අපිට මීටත් වඩා වැඩි අවධානයක් යොමු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මක්නිසාද යත් රජයේ යටතේම තියෙන රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු වැනි ඉතා කුඩා ක්ෂේත්‍රයක් කරන අයට ගෙවන වැටුප කල්පනා කරලා බැලුවොත් යහපාලන රජයේ බලයට පත්වීමෙන් පසු මේ එයාලංකා සමාගම
සඳහා පත්කරපු සභාපතිවරයාට සුරේන් රත්වත්ත මහත්මයාට දවසකට ලක්ෂයකට වඩා වැඩි වැටුපක් මාසික වැටුප ලක්ෂ 32ක් දැන් මුළු සමස්ත රජය රාජ්‍ය ආයතන විගණනය කරන විගණකාධිපති වගේ නෙමෙයි ගුවන් සමාගමක මේ ප්‍රධාන නිලයක් දරන දේශපාලන පත්වීමකට ලක්ෂ 32ක් ගෙවනකොට රාජ්‍ය සේවයේ කුමන තනතුරක් දරන ශේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු ශේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලට වෙන මුළු රට පිළිබඳ වගකීම් දරන කැබිනට් ඇමතිවරුන්ට එහෙම නැත්නම් රටේ වෙනත් රාජ්‍යාංශයේ විවිධ වෘත්තිකයන්ට ගෙවන වැටුප්තල මේ පෞද්ගලිකාංශයේ සමග රජයේ යටතේ තියෙන පෞද්ග මේ රාජ්‍ය සංස්ථා එක්ක සසඳනකොට විශාල අර්බුදයක් තියෙනවා. මම දුටුවා මහජන බැංකුවේ සභාපතිවරයා ලක්ෂ 30ක් දැන් මේ ලක්ෂ ගණනින් තමයි මේ වැටුප් ගෙවන්නේ. එතකොට මේ මන්ත්‍රීවරුන්ගේ රුපියල් 54000 නැත්තම් ලක්ෂේ පිළිබඳ කතා වෙන්නේ රටේ ජනතාව දන්නවනම් රාජ්‍ය සංස්ථා විවස්ථාපිත මණ්ඩලවල වැටුපිව්වයන් සමග සාපේක්ෂව සැසඳීමේදී රජයේ ඉහළ වගකීම් දරන වෘත්තිකමය වශයෙන් සුදුසුකම් ලැබූ අයගේ වැටුප් මට්ටම් පිළිබඳ විශේෂ වැටුප් කොමිසමේ අවධානය යොමු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. රාජ්‍ය යන්ත්‍රණයේ දුවන රාජ්‍යාංශයේ ඉන්න අමාත්‍යාංශයක ලේකම්වරයෙක් අතිරේක ලේකම්වරු ඒ රාජ්‍ය අංශයේ ගරු සභාපතිතුමනි ප්‍රධාන ප්‍රශ්නය දැන් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ගත්තොත් ඒ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙක් ලෙස මේ වරලත් ගණකාධිකාරීවරයෙක් ක්වොලිෆයිඩ් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණාම අද විශේෂයෙන් තරුණ දරුවෝ විවිධ රටවල ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා එනකොට මේ උපාධියක් මාස්ටර් එකක් අරන් ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් පරිගණකයෙන් වැඩ කරන්න පුළුවන් හොඳ ගණකාධිකාරීවරයෙක් ලෙස එළියට එනකොට අවුරුදු 24ක 25ක දරුවෙක්ට පුද්ගලිකාංශයේ සමාගමක ගණකාධිකාරීවරයෙක් ලෙස ලක්ෂ 2ක වැටුපක් ලබා ගන්න පුළුවන් කරදරයක් නැතුව ලංකාව ඇතුළේ සමහර වෙලාවට මූල්‍ය කළමනාකරුවෙකු ලක්ෂ 3ක් 4ක් ලක්ෂ 5ක් 6ක් තමයි පෞද්ගලිකාංශයේ වැටුප් තියෙන්නේ ඉතින් පෞද්ගලිකාංශයේ වෙනි වැටුපක් ගෙවන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව යනාදියට සුදුසුකම් ලැබූ විගණන ක්ෂේත්‍රයට අවශ්‍ය පුද්ගලයන් බදවා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. වර්තමාන විදුවල් මේ විගණකාධිපතිතුමා කුඩා කාලයේ පටන් එහෙම නැත්නම් එතුමාගේ උසස් පෙළ කාලේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල කාලේ එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාලයේ පිළිබඳ අනිත් සියලු දෙනාට වඩා වැඩි අවබෝධයක් මට ඇති කියලා මම හිතනවා. ඒ නිසා මම එතුමාගෙන් උත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ගුරුවරුන්ට තමන්ගේ විශ්වවිද්‍යාලයට තමන් දරන තනතුරට අභිමානයක් වෙන ලෙස ගෞරවනීය ලෙස දේශපාලනීන් කරන දේශපාලනයට අදාළ නොවන විගණන ක්ෂේත්‍රයට අදාළ ප්‍රකාශන පමණක් සඳහා අවධානය යොමු කරමින් එතුමගෙන් රටට විශාල සේවයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී මේ ගරු සභාව විසින් මුදල් පිළිබඳ අනුකාරක සභාවක් පත් කළා. ඒ අනුකාරක සභාව සමන්විත වෙන්නේ බන්දුල ගුණවර්ධන සභාපති ආචාර්ය සරත් අමුණුගම රාධකිෂ්ණන් අනෝම ගමගේ මන්ත්‍රීතුමිය ආචාර්ය හර්ෂසිල්ව මැතිතුමා ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මුතු සිවලිංගම් මැතිතුමා ගරු කේලිය රඹුකැල්ල මැතිතුමා සුනිල් හඳුන්නැති මැතිතුමා ඊ සරවණ පවන් මැතිතුමා තාරක බාලසූරිය මන්ත්‍රීතුමා මේ වார்த்தාව මේ ගරු සභාවට පිළිගන්නලා තියෙනවා. අපේ අදහස වුණේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනම පරිච්ඡේදයක් විගණකාධිපතිවරයා සඳහා වෙන් විය යුතුයි කියලා. ඒ අනුව දැන් අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියපු නිර්දේශ විශාල ප්‍රමාණයක් මේ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් මම විසින් අනිත් සියලුම සමාජිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී එහි ඒ පිළිබඳ කොටස් කීපය මම කියවන්න කැමතියි. එවිට මේ විගණන විෂය පතේ පිළිබඳ ඉතාම පුළුල් ඒ ශේත්‍ර පිළිබඳ විශාල පරිචයක් ලැබපු පුද්ගලයන්ගේ අදහස් උදහස් දැනගෙන තමයි මේ නිර්දේශ ටික අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකාරක ස්වභාවයේ වාර්තාව ලෙස ඉදිරිපත් කළේ. එහි සඳහන් වෙනවා මෙලෙසින් දැනට පවතින පරිච්ඡේදයේ 153 154 වෙනි වගන්තියේ යටතේ දක්වා තියෙන කොටස වෙනුවට දැනට තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපකොටසක් වශයෙන් විගණනය. ඒ නිසා අපි නිර්දේශ කළා තියෙනවා රජයේ විගණනය රජයේ මූල්‍යවල උපකොටසක් වශයෙන් නොව වෙනමම පරිච්ඡේදයක් යටතේ පෙන්වීම අවශ්‍ය බව නිර්දේශ කෙරේ. දැනට තියෙන උපකොටසක් වශයෙන් නෙමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසි ලෙස මේ රටේ හැදෙන අවස්ථාවේදී විගණනය වෙනම කොටසක් ලෙස තිබිය යුතුයි කියලා. ඊළඟට අපි කියනවා 153 පළවෙනි වගන්තියට සංශෝධන සුදුසුකම් ලැබූ විගණකේ පිළිගත් වෘත්තිකයෙක් විය යුතුවද ගිණුම් කරන වෘත්තිය පමණක් ඒ සඳහා පදනම් වීම සුදුසු නොවන අතර වෘත්තිකයෙක් වීම පමණක් ව්‍යවස්ථාව තුළ ඇතුළත් කිරීම යෝග්‍ය වේ. එනම් සුදුසුකම් ලත් වෘත්තිකයෙක් වන විගණකාධිපතිවරයෙක් සිටිය යුත්තේ යනුවෙන් වෘත්තිකයෙකු යනු වචනය අර්ථ නිරූපණය කිරීම යෝග්‍ය වේ. මේ නිර්දේශය ගැන තමයි අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්වේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර පරිපාලනය මූල්‍ය කළමනාකරණය ඉංජිනේරු විද්‍යාව වෙනත් වෘත්තිම අංශ පිළිබඳත් පුළුල් අවබෝධයක් හා දැක්මක් සහිත වෘත්තිය තැරැත්තන් සිටිය යුතුය කියන එක අපි නිර්දේශ කරලා තිබෙනවා. මම ඉක්මනින් කියනවා මේ කරුණු ටික 153 තුන වගන්තියට සංශෝධනයක් කරලා තියෙනවා. වයස අවුරුදු 60 වෙනුවට දුර කාලයේ අවුරුදු 7 වන්නේ යනුවෙන් මේ සංශෝධන වී යුතුයි කියලා. 153 තුන වගන්තියට නිර්දේශයක් තියෙනවා. විගණකාධිපතිවරයාගේ තනතුර පුරප්පාඩු වන විටක එම තනතුර මසක් ඇතුළත පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් පියවර ගත යුත්තේය. එලෙස පත්කරනු ලබන විගණකාධිපතිවරයා එම පත්කරනු ලබන දිනයේ සිට වර්ෂ 7ක කාල සීමාව සඳහා තිය තනතුර දරනු ලබන්නේ. 153 ඈ 2 අයන්න වගන්තියට සංශෝධනයක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 152 වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුවද නීතිමය මගින් ස්ථාපිත කොට ඇති ජාතික විගණන කාර්යාලය හා විගණන සේවා කොමිසමේ වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරීම සහ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු අයවැයකාරක සභාවෙත ඉදිරිපත් කළ යුතුය. 153 2 ඈ වගන්ති යටතේ අලුතෙන් ඇතුල් කරන්නට කියලා අපි නිර්දේශ කළා තියෙනවා. විගණකාධිපතිවරයාගේ රාජකාරි සහ කාර්යභාරයන් සම්බන්ධයෙන් මඟ පෙන්වීම හා උපදෙස් සැපීම සහ ඊළඟට 152ට අනුකූලව විගණකාධිපතිවරයා විසින් මඟ පෙන්වීම සහ උපදෙස් සැපීම සඳහා විගණන සේවා කොමිසම වෙත විධිවිධාන සැකසීමේදී සිය වගකීම රාජකාරී කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත ලබා දී ඇති අභිමතානු උසාරී බලය සම්බන්ධයෙන් වැරදි අවබෝධයකින් තොරව සංවරණ හා තුලන ක්‍රමයේ භාවිතයට ගැනීම යෝග්‍ය වේ. ඒ සම්බන්ධයෙන් විගණන සේවා කොමිසම් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන කවරෝ උපදෙස් හෝ මඟ පෙන්වීම් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට විගණකාධිපතිවරයාට තිබිය යුතු අභිමතානුසාරී බලයට යටත්ව ඔහු එසේ පිළි නොගන්නේ නම් හේතු දක්වමින් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විගණකාධිපතිවරයාට හා විගණන කොමිසම් සභාවට අවස්ථාව සලසන විධිවිධාන සැලැස්වීම යෝග්‍ය වේ. 153 ඒ වගන්තියට අපි සංශෝධනයක් කළා තිබෙනවා. නියෝජ්‍ය විගණකාධිපති හෝ ඊට වඩා ඉහළ තනතුරක් දරා ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙකු සාමාන්‍ය වෘත්තිමය ජීවිතයේ ගෞරවයට පාත්‍ර වී ඇති විශිෂ්ටතම හා අවංකභාවය සහිත පරිසර හිතකාමී පුද්ගලයෙක් සහ කවර හෝ දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවන පුද්ගලයෙක් යන කොටස් එකතු කරන්නට කියලා.
මෙතුමයි කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
මගේ කාලය අවසන් වෙමින් පවතින නිසා මේ මුදල් පිළිබඳ අනුකාරක සභාවේ මේ ඉතා වැදගත් විය හැකි වන බැවින් 25 පිටුවේ සිට 28 පිටුවට මේක සම්පූර්ණයෙන් විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් පමණක් තිබෙන නිසා ඒ ටික මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පිටු කීපයයි ඒ හැන්සාඩ් වාර්තාවේ මගේ කතාවේ කොටසක් ලෙස පළ කරන්නට කියලා මොකද ඒක රටේ අනාගතයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන විටත් මේ වැදගත් වෙනවා මේ ගරු සභාවේ පත් කරපු අනුකාරක සභාවක වාර්තාවේ කොටසක් ලෙස තිබෙන නිසා
හරි
ඒ නිසා අපි මේ විගණකාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමැති මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට තියෙනවා අයවැය ලේකන සකස් කිරීමේ ක්‍රියාවලියේදී මේ ගරු සභාව නොමග යවන ආකාරයට ඉතා විශාල අයවැය යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා සම්පූර්ණ අසත්‍ය ප්‍රායෝගික නොවන දේවල් අපි ඒ පිළිබඳ කතානායකතුමාට පැමිණිලි කරලා තියෙනවා සමහර වෙලාවට බිලියන 125 වැරදි ලෙස වෙන් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ කෝටි 12,500ක් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලංකා ඉතිහාසයේ කිසි දවසක නොමග යවපු නැති ආකාරයට මේ පාර්ලිමේන්තුව නොමග යවීම පිළිබඳ අපි විශ්වාසභංගිකුත් බාර දීලා තියෙනවා
අවසන් කරන්න මම
ඒ පිළිබඳ විගණකාධිපතිවරයා කිසිවක් ඒ වෙන් කිරීම පිළිබඳ කරලා නැහැ ඒ පිළිබඳත් විගණනයක් කරන්නට ලෙස ඉල්ලා සිටිමින් ඒ එතුමාගේ වැටුප් වැඩි කිරීමට අපේ ඒකාබද්ධ විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන
බොහොම ස්තුතියි ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි
ස්තුතියි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අද ඇත්තටම අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ විගණාධිපතිතුමාගේ වැටුප් වැඩි කිරීම යෝජනාව සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඇත්තටම කියන්න ඕනේ විශේෂයෙන්ම ගිය 2015 මැතිවරණ පොරොන්දුවක් හැටියට විගණාධිපති පනත ගෙනල්ලා ඒක ස්වාධීනව එතුමාට වැඩ කරන්න පුළුවන් අවශ්‍ය ඒ බලතල හා ඒ නීතිමය රාමුව හදා දීම පිළිබඳව යහපාලන ආණ්ඩුවේ තවත් අපි දේශපාලන පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද පෞගිය කාලේ පුරාම අපිට විශාල චෝදනාවල් තිබුණා මාධ්‍ය තුලින් එවැගේම විපක්ෂයේ කණ්ඩායම් මුලින් අපි මේ මැතිවරණයේදී ලබා දීපු පොරොන්දුවක් හැටියට විගණාධිපති පනත ගෙන ඒමට පමා කිරීම පිළිබඳ විශේෂ අපිට විපක්ෂයෙන් යම් යම් චෝදනාවල් තිබුණා. නමුත් අපිට රජයක් හැටියට පුළුවන් වෙලා තියෙනවා අද ඒ පනත ගෙනල්ලා සම්මත කරලා දැන් අපිට නැවත වතාවක් ඒ විගණාධිපතිතුමාගේ දීමනා වැඩි කරන්න ඔහුට ලබා දෙන ඒ වරප්‍රසාද වැඩි කිරීමේ යෝජනාවත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අදත් ඒක සම්මත කරගන්න. ගරු සභාපතිතුමනි අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මේ විගණාධිපතිතුමාගේ කාර්යභාරය කියලා කියන්නේ මේ රටේ මේ ආණ්ඩුවේ ඕනම රජයක් පැමිණියත් ඒ රජය යටතේ එතුමාට තියෙන කාර්යභාරය ඉතාම අතිවිශාල කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තුළ එතුමා මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කිරීම වගේම දේශපාලඥයන් විසින් ඒ ජනතාවගේ මුදල් පරිහරණය කිරීමේදී කොයිතරම් දුරට ඒවා අවබෝධයෙන් පරිහරණය කරනවද එහෙම නැතුව ඒවා කොයිතරම් දුරට අවභාවිතා කරනවද ඒ සියලු දේවල් වල වගකීම ඒවා සොයා බැලීම හා පරීක්ෂණ පැවැත්වීම ඒ සියලු වගකීම් අද අපේ විගණාධිපතිතුමාට තියෙනවා. ඉතින් මං හිතනවා අපි ඊට වඩා දේවල් එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අද සමාජය තුළ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා දේශපාලඥයන් ගැන විශේෂයෙන්ම මන්ත්‍රීවරු ගැන ඇමතිවරු ගැන ප්‍රාදේශ සභාවේ ඉඳන් පාර්ලිමේන්තුව දක්වා ඉන්න සියලුම ජනතා නියෝජිතයන් ගැන මේ රටේ ජනතාවට තියෙන පැසසුම ජනතාව මන්ත්‍රීවරුන් පිළිබඳ තියෙන චිත්‍රය දිහා බැලුවම අපි කාටවත් සන්තෝෂ වෙන්න බෑ. ඒක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙන්න පුළුවන් විපක්ෂ මන්ත්‍රීවරු වෙන්න පුළුවන් ප්‍රාදේශ සභාවල ඉන්න ජනතා නියෝජිතයන් වෙන්න පුළුවන් ඒ සියලු දෙනා පිළිබඳ මේ සමාජය තුළ අද මේ කතා වෙන දේවල් එහෙම නැත්නම් ඔවුන් දිහා බලන කෝණය දිහා බැලුවම ඉතාම අපි සියලු දෙනාටම සන්තෝෂ වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා දේශපාලඥයන් ගැනම තමයි නිතරම දූෂණ චෝදනා එල්ල වෙන්නේ දේශපාලඥයා ඉලක්ක කොටගෙන තමයි ඒ සියලු දේවල් වෙන්නේ. නමුත් ඊට අමතරව එහා ගිහිල්ලා අපි බැලුවොත් දේශපාලඥයාට අමතරව මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මේ රටේ වැඩ කරන රාජ්‍ය සේවකයන් ඒ ඉහළ නිලධාරීන් ඒ ඔවුන්ගේ ඒ සම්බන්ධ වෙන දූෂණ චෝදනාදී අපි බැලුවොත් මම හිතනවා දේශපාලඥයන්ට වඩා චෝදනාවල් තියෙනවා රාජ්‍ය නිලධාරීන්ට. නමුත් අවාසනාවකට ඒ චෝදනාවල් එළියට එන ප්‍රමාණය ඉතාම අවම මට්ටමකම තියෙන්නේ. අපි ඕනෑම ශේෂ්‍රයක අපි අරගෙන බැලුවොත් එහෙම නැත්නම් අපි ඕනෑම වෘත්තික මට්ටමේ ඉන ශේෂ්‍රයන් දිහා බැලුවත් ඒවා නොයෙකුත් ටෙන්ඩර් කැඳවීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒවා අනිකුත් පරීක්ෂණ කිරීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනිකුත් දේවල් වෙන්න පුළුවන් ඒවා ගණන් හැදීමේදී වෙන්න පුළුවන් ඒවල සිදුවීම වංචා හා දූෂණ ප්‍රමාණය බැලුවම ඉතාම අධික මට්ටමක තියෙනවා නමුත් අපි ඒවා තුළ ඒවා මතු කිරීම ඒවා ගැන කතා කිරීම යම් යම් පාර්ලිමේන්තුව තුළ තිබෙන යම් යම් කමිටුවල ස්ථාවර කමිටුවල ඒවා කතාබහ වුණත් ඒවා එළියට ගෙනාවත් ඒ පිළිබඳව නීතිමය ගැටලු ඒ පිළිබඳව නීතියෙන් ගන්න පුළුවන් හැකියාව නීතියෙන් ඒවට ගන්න පුළුවන් තීන්දු ඒ නීතියෙන් ඒවට ගන්න පුළුවන් පියවර ඉතාම අවම මට්ටමක තියෙන්නේ ඉතින් මම හිතනවා නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඒව ගැනත් අපිට හිතන්න වෙනවා ඒව ගැනත් අපිට කල්පනා කරලා ඉදිරි කාලයේදී ඒ සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව තීන්දු ගන්න පුළුවන් යම් නීතිමය බලයක් හදන්න පුළුවන් යම් 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 බලාත්මක යම් ක්‍රමවේදයක් අපිට හදාගන්න වෙනවා. එහෙම නැතුව අපි හැමතිස්සෙම මෙරටේ ඉන්න දේශපාලඥයන් පිළිබඳව ඇඟිල්ල දික්කොට දේශපාලඥයන්ගේම වැරදි කතා කරලා එහෙම නැත්නම් දේශපාලඥයන්ගේම ඒ තියෙන වංචා දූෂණ කතා කරලා විතරක් මේ රටේ දූෂණය අවම කරන්නත් බෑ දූෂණය වංචාව නවත්තන්නත් බෑ. ඊට අමතරව මේ රටේ ඉන්න මේ රාජ්‍ය තන්ත්‍රය තුළ සිදුවෙන දූෂණ අක්‍රමණිතා ගැන අපි කතා කළ යුතුයි. ඒක නිවැරදි කර ගැනීමේ යම් යාන්ත්‍රණයක් අපි සැකසිය යුතුයි. ඒක නවත්වා ගැනීමේ යම් ක්‍රමවේදයක් අපිට හිතන්න වෙනවා. අපිට ඒක නවත්වා ගැනීමේ යම් ක්‍රමවේදයක් ගැන අපිට අලුතෙන් කල්පනා කරන්න වෙනවා. ඉතින් මං හිතනවා අපි එවැනි කාල පරිච්ඡේදයකට අපි ඇවිල්ලා ඉන්නවා. මොකද අපිට පහුගිය කාලේ අපිට කරන්න බෑයි කියලා කියපු හොඟක් දේවල් මොකද්ද පුතේ පොයින්ට් මොනේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මේ අවස්ථාවේදී යොමු කරන්න කැමති පස්වෙනිදා තිබිච්ච ජනබල ඒ කොළඹට ආපු සෙනගට කිරි පැකට් වගේක් දීලා තියෙනවා ඒවට ඉන්ජෙක්ෂන් එකකින් යම්කිසි විෂ ද්‍රව්‍යයක් ඇතුළත්
කරලා ඒක පොයින්ට් එක නේ
මාලිගාවත් ඉදදී තමයි මේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාගේ ගෝලියු ටික තමයි මේ කිරි පැකට් ටික දීලා
තියෙන්නේ ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්නේ ඔබතුමා කතා
කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඇත්තටම ලැජ්ජ වෙනවා ඒ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු චෝදනාව ගැන මම එතුමාට කියන්න ඕනේ පළවෙනි දේ තමයි අපි දේශපාලන කරලා දේශපාලන ඉතිහාසයක් තියෙන මිනිස්සු. එහෙනම් කවදාක්වත් මේ කිරි පැකට් වලට ඉන්ජෙක්ෂන් ගහලා දෙන්නේ නැහැ. දෙන දේ ඉස්සරහට ඇවිල්ලා මූණට දෙනවා මිසක් මූණට මූණ අම්බෙලා දෙනවා මිසක් කිරි පැකට් දීලා බඩ යන වැඩ ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ වැඩ කරලා තමුන්නාසර පුරුදුයි. තමුන්නාසරට ඒව පුරුදුයින්ද තමුන්නාස කරනවා. මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. කරන්න ඕනේ නම් මූණට මූණ දීලා කරනවා. ගරු සභාපතිතුමනි කියන්න ඕනේ මේගොල්ලෝ එදා පස්වෙනිදා කොළඹට ආවේ කොළඹ නගරය අරගෙන යන්න ආවේ අරගෙන යන්න ආපු මිනිස්සු වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා කිගිනවා රෑ 9:00 මාර වෙනකොට 2000යි හිටියේ කියලා. අපි නෙමෙයි කියන්නේ වාසුදේව කියන්නේ. ඒගොල්ලොත් එක්ක ආපු මිනිස්සු ආවේ කොළඹට 100,000ක් ගේනවා 80,000ක් ගේනවා ගෙනල්ලා කොළඹ වටලනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකක් මතක තියාගන්න අපි හිතුවා මේගොල්ලෝ සටන්කරුවෝ කියලා. සටන්කරුවෝ නම් 6 වෙනිදාට ඉන්න ඕනේ හිරගෙවල් වල නෙමෙයි හිටියේ. බීලා පාර වැටිලා ගිහිලා හිටියේ ඉස්පිත්තාලවල හිටියේ හිරගෙවල් වල හිටියේ නෑ. අපි හිටියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සටන්කරුවෝ නීති සටන්කරුවෝ ආණ්ඩුව පෙරලන්න ආපු මිනිස්සු අන්තිමට කොළඹ නගරයම අපවිත්‍ර කරා. කොළඹ නගරයම අපවිත්‍ර කරලා ගීලා ඉස්පිත්තාලේ හිටියා.
මොකද පොයින්ට් බෝඩ් එක හේෂාන් සිමිති නියෝජ්‍ය කතානායකතුමනි මේ දැන් මුජිබර් රහමාන් මන්තුමාගේ කතාවේ එතුමා කියනවා 6 වෙනිදා හිරේ ඉන්න ඕනි කියලා.
මේක පොයින්ට් බෝඩ් එකක් නෙමෙයි.
මේක
නෑ ගරු
නියෝජ්‍ය කතානායකතුමනි
පොයින්ට් බෝඩ් එකක් නෙමෙයි ඒක.
සටන්කාරයෝ ඉන්නවනේ.
මොකද්ද ඔබතුමා පොයින්ට් බෝඩ් එක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී.
මේ මාලිගාවත්තේ කුඩුකාරයෝ කොහෙද ඉන්නේ?
ගරු ශේයන් සේනසිංහ මන්ත්‍රීමා.
ශේයන් මාලිගාවත්තේ කුඩුකාරයෝ කොහෙද ඉන්නේ?
සේනසිංහ මන්ත්‍රීමා පොයින්ට් බෝඩ්
එක. නායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාදත් බලන්න මොනතරම් මේ රටේ මහ ජනතාව හිරේ දාන්න නම් ආණ්ඩුව කල්පනා කරගෙන හිටියේ මොනතරම් බරපතල ප්‍රකාශයක්ද මේ කරන්නේ? කොහොමද එහෙම මුජිබාර් මන්ත්‍රීතුමා මන්ත්‍රීවරුන් මේ රටේ ජනතාව හිරේ දාන්නේ මොකක්ද එතුමාට දෙන බලය එහෙම කරන්න
හරි
ඒක නීතියට මේ අධිකරණය විසින් කළ යුතු කාර්යයක් කොහොමද මුජිබාර් මන්ත්‍රීතුමා කරන්නේ ඉතින් ගරු කතානායකතුමනේ කරුණා කළා ඒ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා එහෙම නොවුනොත් ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියන එක අපි මුළු රටම හෙලි කරනවා විරුද්ධවාදීන් හිරේ දමනවා
ඒක රජයේ ප්‍රතිපත්තියක් කියලා මට කියන්න බෑ හොඳයි බොහොම ස්තුතියි ගරු කවුද කවුද පොයින්ට් ඔෆ් ඕඩර් ගිල්ලන්නේ? අලු අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
ඔබ ස්තුතියි. ගරු සභාපතිතුමනි අද විවාද කරන්න ඉතාම වැදගත් විවාදයක්. විගණන පනත.
ඔබතුමා බාධා කරන්න එපා එහෙනම්.
ඉතින් මම ඔබතුමා ඉතින් ඔබතුමා මට කියන්න දෙන්නේ නැහැ නේද?
හරි කියන්න කියන්න.
ඉතින් ඔබතුමාට මට කලින් තරහ යනවා.
තරහ
නෑ මම ඔබට තරහ අඩු කරගන්න මොනරාගල නායකයන්ට තරහ යන්නේ නැහැ සාමාන්‍යයෙන්.
මම කියන්නේ ඔබතුමා මේකට
බාධා කරන්න. මොනරාගල අනාගත නායකයන්ට ඔහොම තරහ යන්න හොඳ නැහැ. මුලසනේ සභාපතිතුමනි විගණන පනත විභාග කරන්නේ විවාදයට යන්නේ. විගණන පනත විභාග විවාදයට යන වෙලාවේ මුජිබාර් රහමාන් මන්ත්‍රීතුමා කතා කරන්නේ විරෝධතා ව්‍යාපාරය පිළිබඳ. ඉතින් ඒ නිසා එතුමා එදා රෑ ගිහිල්ලා එතුමා එදා රෑ බීගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ හැරිසරනවා අපි දැක්කා. හරි ඔබතුමාට තමයි චෝදනාව තියෙන්නේ. ඔබතුමාට තමයි චෝදනාව තියෙන්නේ. එදා ඔබතුමාට තමයි චෝදනාව
තියෙන්නේ. ඔබතුමා
බීමත්ව රාත්‍රියේ ගිහිල්ලා මේක කරේ.
ඔබතුමාට
තමයි චෝදනාව තියෙන්නේ මේ කිරිබෙකට් වල
නඩු නේද? ඔබ
ඔබතුමා සේවකේ වැඩ කරන්න එපා.
අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න දැන්.
නායකතුමනි මම කනගාටු වෙනවා මේ අපේ මහින්දානන්ද
ඔබතුමා මේ විවාදයක පැටලෙන්නේ නැතුව
කතා කරන්න ඕනේ. ඔබතුමා මම කියන්න මම උත්තර දෙන්න ඕනේ. මම මේ එතුමා කිව්වා මේ බීගෙන කියලා මම බීගෙන යන්නෙත් නැහැ. එතුමා තමයි ඉදාරා ශංගිලායක ඉඳලා හොඳට බීලා යන්න බැරුව හිටියේ. ශංගිලායකට ඉඳලා මිනිස්සු ටික ගෙනල්ලා පාරවල් වල අතරමං කරලා මිනිස්සුන්ට යන්න එන්න
බාධා කරන්න එපා. එතුමාට
කතා කරන්න බස් නැතුව ගෙනල්ලා කන්න කෑම දෙන්න නැතුව එක්ස්පයර් වෙච්ච කිරි දුන්නා. එක්ස්පයර් වෙච්ච කිරි දීලා දැන් ඒව විෂ වුණාම ඒව ගෙනල්ලා දානවා අපේ ඇඟට. අපිට කිරි දෙන්න ඕමනාවක් නැහැ. අපිට ඒම දෙන දෙයක් අපි හංගලා දෙන්නෙත් නැහැ. දෙන්න ඕනේ නම් අපි එලි පිට දෙනවා. ඔය ගෑනු කරන වැඩ අපි කරන්නේ
නැහැ. ඒ
ඉඳගත් නියෝජ්‍ය කතානායකතුමනි අද මෙතුමන්ලගේ ව්‍යාපාරය බංකොලොත් වෙලා තියෙනවා. මේක
පේනවා
නපුස්සක නපුස්සක දේශපාල නායකයන්ගේ ව්‍යාපාරයක් කියලා මේක පස්සෙනිද මේ රටේ ජනතාවට පෙන්නවා. මේක පෙන්නවා. මේක නපුස්සක ව්‍යාපාරයන්ගේ නායකයන්ගේ ව්‍යාපාරයක්. කොන්ද පන නැහැ. ආවේ සටන් කරන්න. මරාගෙන මැරෙන්න ආවේ. මරාගෙන මැරෙන්න ඇවිල්ලා.
අවසාන කරන්න.
දැන් 9:10 වෙනකොට කොළඹ නගරයෙන් පිට වෙලා ගියා. ගරුණ්‍යව නියෝජ්‍ය කතානායකතුමනි.
අවසාන කරන්න.
සටන් කරන්න අවසාන වශයෙන්. මේගොල්ලෝ කතා කරේ අරාබි වසන්තයක් ගැන. අරාබි වසන්තය කරන්න ආපු මිනිස්සු අන්තිමට ඉවර වුණේ අරක්කු වසන්තය කරලා තමයි අන්තිමට ඉවර කරේ. අරාබි වසන්තය නෙමෙයි කරේ. අරාබි වසන්තය කරන්න ඕනේ නම් එන්න අපේ ළඟට. අපි කියලා දෙන්නම් අරාබි වසන්ත කරන හැටි. අදම ගන්න ඒකවත් දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් කියන්න ඕනේ මෙතුමන්ලාට කොළඹ නගරේ ඉන්න ජනතාව නැගිටින්න ඕනේ ආණ්ඩුව අල්ලන්න. කොළඹ නගරේ ජනතාව නැගිටින්නේ නැහැ. කොළඹ නගරේ ජනතාව නැගිට්ටොත් මේගොල්ලන්ට පෑලිය ගොඩ හන්දියෙන් ඇතුලට එන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න.
ඒ
ඉඳලා ඉදා කොළඹ නගරේ ජනතාව නිශ්ශබ්දව හිටියා. පව් කියලා නගරයට ඇවිල්ලා යන්න ඉඩ දුන්නා. ඒ ඉඳ තමයි තමුන්නාසලා නගරයෙන් පිටමංගුනේ. එහෙම නැතුව කොළඹ ඉන්න නගරේ ජනතාව නැගිටලා ඇවිල්ලා තිබුණොත් එක බස් එකක් කොළඹ නගරයට එන්න හම් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ ඉඳ නියෝජ්‍ය කතානායකතුමනි අසාර්ථක උද්ඝෝෂණවල් කරේ ජනතාව ගේන්න බෑ. ජනතාව අද තමුන්නාසලත් එක්ක නැහැ. ජාතිවාදීන් එක්ක
නැහැ.
ඒකාධිපතිවාදීන් එක්ක නැහැ. පෞල්වාදයත් එක්ක නැහැ. ඒක තමයි අද ජනතාව ඉන්නේ.
අවසාන කරන ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මාද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා.
ඉන්නේ යාපාලනයත් එක්ක.
අවසාන මොකද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
අද ජනතාව
අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙද්දී සභාවේ ඝනපූර්ණේ නැහැ. මෙතුමා කෑ ගහනවා ඒ නිසා ඝනපූර්ණේ මෙතුමාට කෑ ගහන්න ගෙනල්ලා දෙන්න.
ඔබතුමා අවසන් කරන කරුණ මන්ත්‍රීතුමා අවසන් කරන
නියෝජ්‍ය
මුජිබාර් රහමාන් කරු මන්ත්‍රීතුමා
මම මේ කතාව ගැන කතා කරේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙතන ඉන්න මේ එක මන්ත්‍රීවරයෙක් විමල් වීරවංශ මන්ත්‍රීතුමා මොනා බීලාවක් දන්න අද උදේ එතුමා ඇවිල්ලා තමයි මේ කතාව පටන් ගත්තේ මගේ කතාවට බාධා කරලා නැත්තම් මම කතා කරගෙන හිටියේ විගණාධිපතිතුමාගේ පනත ගැන එතුමා මොනා කතා කරලා ආවත් දන්නේ නෑ ඒ හින්දා අද එතුමාම මේ කතාවට බාධා කරලා අහගන්න තියෙන දේවල් ඔක්කොම අහගත්තා දැන්
ඔබතුමා ගණපුන්න ගැන කතා කරන්න ඉදිරිපත් කරනවද නෑ මහන්න ඔබතුමා කරුණා කළා කියන්න මේ වෙලාව ගණපූර්ණයේ පිළිබඳව කාරණේ ඉදිරිපත් කරනවද?
ගණපූර්ණේ නැති නිසා ගණපූර්ණේ ඇති කරලා දෙන්න.
හරි.
බෙල්ලක ගහ.